Honorable Vijita Herath, you have 9 minutes.
Garu Niyojakarak Sabhapatthumuni, Pravruttiyak Prachara Wenawa Mathiwarna Komisama Thinduwak Gatta Kiyala Janadhipathiwaranaya Me Sathi Dine Kiyanne Naha Labana Sathiyata Kal Damma Kiyala. Dan mevani kriyamarga walin janathawa thula tawat sakaya avishwasaya vardhane wenawa. Oda mulu ratama balagena hitiye ada ho heta ජනාධිපතිවරණය පවත්වන දිනයත් නාමෝජනා බාර ගන්න දිනයත් ප්‍රකාශයට පත් කරයි කියලා. මේ කොමිසම අදැරැස් වෙලා තීරණය කළා තියෙනවලු එය ලබන සතියේට තමයි තීන්දුව කරන්නේ ලබන සතියේ තමයි ප්‍රකාශයට පත් කරන්නේ කියලා. ඉතින් මේක තවත් දිග්ගැස්සෙන්න මේ රනිල් ජනාධිපතිවරයා දාන ගැට පිළිබඳ අවිශ්වාසය එනවා හෙට 22 වෙනි සංශෝධනයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. එහෙම ආරංචියක් යනවා. ඒවත් එක්ක මිනිස්සු තුල දෙගිඩියාව විචිකිච්ඡාව සැකේ ඇති වෙනවා. ඉතින් අපි මැතිවරණ කොමිසමට අවධාරණය කරනවා ඉක්මනින් මේ දිනේ ප්‍රකාශයට පත් කරන්න. මිනිස්සු බලාගෙන ඉන්නේ මැතිවරණය ඉක්මනින් පවත් මැතිවරණයට ඉක්මනින් මුහුණ දෙන්න. ඒ නිසා මේක කල් දාන්න නැතුව ඉක්මනින් ඒ දිනේ ප්‍රකාශයට පත් කරන්න කියන එක අවධාරණය කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අද විවාදයට ගන්නේ ආර්ථික පරිවර්තන පනත. ඉතා පැහැදිලිව මේ ආර්ථික පරිවර්තන පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ තියෙන කොන්දේසි නීතියක් බවට පත් කරන පනතක්. ඒක හංගන්න දෙයක් නැහැ. ඉතින් IMF ගිවිසුම මතම මේ රට දුවන්න ඕනි කියලා නීතියක් තියෙන්න බෑ. IMF ආයතනය විවිධ අවස්ථාවලදී අපේ අයවැය පරතරය සම්බන්ධයෙන් මැදිහත් වීමක් වෙනවා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි. 16 වතාවක් උපදෙස් ගත්තා. ඒ 16 වතාවේ 17 වෙනි වතාවත් උපදෙස් අරගෙන ඒත් බංකොලොත් වෙලා තියෙනවා. ඉතින් අද මේ රට බංකොලොත් කරපු අය මහලොකුට පුරාජේරු ගහනවා මේ බංකොලොත් කමෙන් මුදව ගන්න ඒගොල්ලෝ සමත් වුණා කියලා. ගෑස් පෝලින් තෙල් පෝලින් නැති කරේ රනිල් ජනාධිපති වුණාට පස්සේ කියලා. ඉතින් මතක නැද්ද මහ බැංකු බැඳුම් කර කොල්ලේ. මහ බැංකු බැඳුම් කර කොල්ලේ සිද්ධ වුණේ නැත්තම්. ඒ කියන්නේ මහ බැංකුව කොල්ල කෑවේ නැත්තම් ගෑස් පෝලින් තෙල් පෝලින් එන්නේ නැහැ. ඉතින් වැට්ටුවේ කවුද? වැට්ටුවේ තුන් නැහැලම තමයි. දැන් මේ ගොඩගත්ත කිව්වට. ඒ නිසා මේ ආර්ථිකයේ වට්ටපු අයම අද විවිධ නීති අනපනත් ගෙනල්ලා මේ ආර්ථිකේ වටන්න හාංකවිසියක්වත් මැදිහත් වුණ නැති විදිහට කතා කරනවා. මම දැක්ක බඳුලුගොඩ නැමැතුමා උඩුගු පුච්චි න්‍යායල් කතා කරනවා මේ ආර්ථිකේ ගොඩ ගන්න. එතුමන්ලා තමයි ජැක් ගහලා එක එක්කෙනාට සහය දීලා මේ බංකොලොත් තත්ත්වයට රටපත් කරේ. ඉතින් අදත් මේ කරන්නේ නැවත ඒ දක්වාම ගෙනියන ක්‍රියාමාර්ගම තමයි. ඉතින් මේ පනතේ හරය ගත්තොත් වෙන මොකක්වත් නෙමෙයි IMF එකෙන් දාපු කොන්දේසි නීතියක් බවට පත් කරන එක. ඉතින් බඳුල ඇමතුමා කිව්වා කවුරු ආණ්ඩු බලයට පත් වුණත් මේ නීතිය ඉස්සරහට ගෙනියන්න වෙනවා කියලා. එහෙම නීතියක් නැහැ. ඊළඟ පත් වෙන ආණ්ඩුව මේ පනත වෙනස් කරනවා. මේ පනත වෙනස් කරාම එතනින් එහාට මේක වළංගු නැහැ. ඕනම ආණ්ඩුවකට පුළුවන් මේ පනත වෙනස් කරන්න. එහෙම කොහෙවත් සූත්‍රයක් නීතිගත කරලා නැහැ. ඒ නිසායි වැරදි අදහස නිවැරදි විය යුතුයි කියන කවදාරණය කරනවා. ඇත්තටම ගත්තොත් දැන් මේකේ තියෙන සමහර සංඛ්‍යාල එක්කන ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න බැරි දේවල්. අපි කවුරුත් දන්නවා අපේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80යි. ඉතින් මේකේ යෝජනාවක් තියෙනවා ලබන අවුරුද්දේ 2025 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් දක්වා වර්ධනය කරන්න. ඒ කියන්නේ GDP එකෙන් 25%ක් ලබන අවුරුද්දේ අපේ අපනයන ආදායම වැඩි වෙන්න ඕනේ. මෙච්චර කාලයක් කෙකර ගාලත් මේ අවුරුදු ගාණක් තිස්සේ කෙකර ගාලත් අපේ අපනයන ආදායම තියෙන ඩොලර් බිලියන 12යි. ඉතින් ලබන අවුරුද්ද විතරක් එකපාරට ඩොලර් බිලියන 8කින් කොහොමද වැඩි කරන්නේ? දැන් අපි මෙතන නීතියක් සම්මත කරනවා. එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි අපි කවුරු කැමති? හැබැයි එහෙම කිව්වට මෙච්චර කාලයක් අපි අපනයන වර්ධනය කළා තියෙන ඩොලර් බිලියන 12යි. දැන් මේ හිටපු ගමන් හීනෙන් නැගිටලා හෙට ඊළඟ අවුරුද්දේ පුළුවන් ද ඩොලර් බිලියන 8කින් මේක වැඩි කරන්න? මේ IMF එක කිව්ව පළියට. එහෙම කරන්න බෑ. ප්‍රැක්ටිකලි එක වෙන්නේ නැහැ. නමුත් ඒක දැන් නීතියක් වෙනවා. අද මේ පනත සම්මත වුණාම ඒක නීතියක් වෙනවා. ඒක අනිවාර්යයක් වෙනවා. මේ කොහොමද කරන්නේ? මොනවද තියෙන යෝජනා? මොනවද තියෙන සැලසුම්? අපේ අපනයනේ වර්ධනය කරන්නේ. ඉතින් පැහැදිලිව කියනවනේ හර්ෂ මන්ත්‍රීවරයා කිව්වා මේ ජාතික ජනබල වේගයේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් පොලිසි එකේ නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි. අපි එදා ඉඳලා කතා කරන්නේ මේ ආර්ථිකය ගොඩ ගන්න අපේ ප්‍රතිපත්තිය නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයක්. බාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තමයි අපේ ආර්ථිකේ ගොඩ යන්න තියෙන එකම උත්තරේ. මේ පාලකයෝ නොකරෙත් ඒක තමයි. ඒකෙන් තමයි ආර්ථිකේ කඩන් වැටුනේ. ආර්ථිකේ කඩන් වැටෙන ප්‍රධාන හේතු දෙකයි. එකක් අපේ නිෂ්පාදනයේ කඩා වට්ටපු එක, අනිත් එක මේ කුණු වෙච්ච ගඳ ගන්න දේශපාලන සංස්කෘතිය. හොරකම වාංචාව දූෂණේ නාස්තිය. මේ දෙක වෙනස් කරා නම් මේ ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව එකක්වත් ඒක කරන්න නැතුව දැන් හීන නැගිට වගේ දැන් හදනෝ මේවා නීතිගත කළ අනිවාර්ය කරන්න කොහොමද ඒක කරන්න එනිසා අපි කියනවා ආර්ථික පරිවර්තන නීතිය හරහා IMF එකත් එක්ක ආණ්ඩුව ආපු ගිවිසුම එකඟතාවය නීතියක් කරනවට අපි එකඟ නැහැ අපි ඒකට විරුද්ධයි මොකද IMF එකෙන් ජනතාව මත බදු ගැහුවා ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි දැම්ම ඒවට අපි එකඟ නැහැ ඒව අනුමත කරන්න බෑ ඒකෙන් තමයි බඩු මිල වැඩි උනේ ඒකෙන් තමයි පෙට්‍රල් ඩීසල් ලයිට් බිල වැඩි උනේ එදා පැහැදිලිව කිව්වා ඉන්ක්‍රීස් ටැක්ස් කියලා බදු වැඩි කරන්න කියලා ඊළඟට කොස් රිකවරි එනර්ජි ප්‍රයිසින් ඒ කොන්දේසි තියෙන IMF MOU එකේ ඒ අනුව තමයි ලයිට් බිල් වැඩි කරලා ගෑස් බිල් වැඩි කරලා තෙල් මිල වැඩි කරේ ඉතින් ඒක කොහොමද අනුමත කරන්නේ ඒක අනුමත කරන්න බෑ ඒ නිසා අනිවාර්යයෙන්ම IMF එකත් එක්ක ආපු එකඟතාවය ඒක කිසිඳු ජනවරමක් නැතුව ආපු එකඟතාවයක් ජනතාව ජනවරමක් දුන්නේ එහෙම කොන්දේසි වලට එක වෙන්නේ ඒ නිසා තමයි අපි උසාවියට ගිහිල්ලා කිව්වේ ජනතාවගේ ජනමතයකින් තොරව මේ වගේ ගිවිසුම් වලට යන එක වැරදි ඒව නීති බවට පත් වෙන එක වැරදි ජනතාව අනුමත කරා නම් ජනතාව කිව්වා නම් එහෙම දෙයක් කරන්න කියලා ඒ වෙනුවෙන් ජනමතයක් තිබ්බනම් අන්න ඒක සාධාරණයි එහෙම නැතුව මේක නීතියක් කරනවට කරන එක නීති විරෝධී ඒක තමයි අපි උසාවියට නිශ්චිතව අපේ කරුණු දැක්වීමල තියෙන්නේ ඒක වැරදි විදියට අර්ථකථනය කරන්න එපා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමියකට අපි කැමති නැහැ කියලා සම්පූර්ණ වැරදි අපි ඉන්නේ අපේ පදනමම තියෙන්නේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක් ආණ්ඩුව නොකරන්නෙත් ඒක හැබැයි ආණ්ඩුව කතා කරනවා හැමදාම හැම ආණ්ඩුවක්ම අපනයන මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගැන කතා කරනවා කතා කරාට ක්‍රියාවෙන් ඒක කරන්නේ නැහැ ක්‍රියාවෙන් කරන්නේ කියන්නේ අනිත් පැත්ත ඒ නිසා තමයි අපේ විවේචනේ එතනට තියෙන්නේ ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි දැන් ආයෝජන අඩු වෙන්න මොකක්ද හේතුව ආයෝජන අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ තියෙන වංචා දූෂණ හොරකම් මේ පගගන්නේ දැන් අද ගත්තොත් අපි කවුරුත් දන්නවා මීට අවුරුදු දෙකකට කලින් හිල්ටන් හෝටලේ වැලියුේෂන් කරා ඩොලර් මිලියන් 120කට එතන තියෙන හෝටල් ගොඩනැගිල්ල ඒත් එක්ක මේ ඊට යාබදව ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා තවත් ටවර් එකක් ගහන්න ඉඩම හෙක්ටයර් දෙකමාරක් විතර තියෙනවා ඒ ඉඩමේ වටිනාකම ගණනය කරන්නේ නැතුව ඒ වගේම මේක ඇත්තටම තියෙන වෙළඳපොළ මිල තීරණ මිල මත පදනම් වෙලා වැලියුේෂන් කරන්නේ නැතුව ඩිප්‍රීෂියේෂන් කරලා ඒ කියන්නේ මේකේ සර්වීම් මත පදනම්ව අද ඉතාම අඩු ලංසුවකට තක්සේරු කරන ඩොලර් මිලියන 40කට 45කට දැන් මේක විකුණන්න හදන්නේ ගිය අවුරුද්ද මේක ඊට අවුරුදු දෙකකට කලින් එස්ටිමේට් කරපු එකේ මෙතනදී ස්පෝර්ට්ස් ක්ලබ් එකම ඩොලර් මිලියන 35යි හෝටලේ ඩොලර් මිලියන 85යි ඩොලර් මිලියන 120ක් වෙනවා හැබැයි මේක කිසිඳු සාධාරණ හේතුවක් පදනමක් නැතුව අද තමන්ගේ හිතවතෙකුට මේක විකුණන්න යන්නේ ඩොලර් මිලියන 41.5ට ඩොලර් මිලියන 120ක් කියලා මීට අවුරුදු දෙකකට කලින් එස්ටිමේට් කරපු ගොඩනැගිල්ල හීටන් හෝටලේ ඉතින් මේක ජාතික අපරාධයක් කාටද මේව දෙන්න යන්නේ මේව දෙන්න යන්නේ හිතවතුන්ට එතන ඡන්දෙට සල්ලි හොයන්නේ මේ වෙලාවේ ඡන්දෙට මහ බැංකුව බැඳුම් කර කොල්ලේ වගේම කොල්ලයක් තමයි මේ තියෙන්නේ ඉතින් අද මේක ඇත්තරම ගත්තොත් මේ හිටන හෝටලේ කියන්නේ විවිධ අවස්ථාවලදී ප්‍රතිසංස්කරණය කරපු හෝටලයක් නවීකරණය වෙනවා එතකොට ඩිප්‍රීෂියේෂන් කරන එක සාධාරණ නැහැ මොකද සර්වීම කියනවා වගේම මේකේ අලුතෙන් එකතු කරපුවත් තියෙන්නේ අලුතෙන් එකතු කරපුව වැලියු කරොත් මේ ඊළඟට වඩා වැඩි වෙන නිසා අද මේ සිද්ධ කරන වංචා ඒ වගේම પાස්පෝර්ට් වලද පොලි අවසන් කරන පොලිං ගහලා තියෙනවා මොකක්ද හේතුව ડિජිටල් પાස්පෝර්ට් එක දෙන්න ටෙන්ඩර් දැම්මා තුන් දෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් හිතවතෙකුට දුන්නා එකඟතාවයකට ආව ජූලි පළවෙනි දින ඉඳලා ඊ પાස්පෝර්ට් එක දෙන්නම් කියලා ඒ නිසා ස්ටොක් එක තියාගත්තේ නැහැ ස්ටොක් එක අඩු වුණා પાස්පෝර්ට් පොත් ප්‍රමාණය 50000ට හැබැයි ඒ ගත්ත කෙනා කිව්වා ජූලි පළවෙනිද දෙන්න බෑ මට දෙන්න පුළුවන් ජනවාරි පළවෙනිද විදලා විතරයි කියලා. දැන් પાස්පෝර්ට් නැහැ, පොත් නැහැ. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කරනවා හදිසියෙම ඔන්ලයින් වලින් දෙන්න. ඔන්ලයින් වලින් දෙන්න තීරණය කර ඇත්ත හේතුව මොකද්ද? ඒ හිතවතට දීලා හිතවතා මේක හරියට කොන්දේසිස්ට් කරපු නැති නිසා මේවැනි ආර්ථික වැරදි සිද්ධ වෙද්දී මොන ආර්ථික පරිවර්තන පනත් ගෙනවත් මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි දකිනවා මේ වංචාව මේ දූෂණය නතර කරන්න නැතුව මේ රට ගොඩ ගන්න බෑ කියන කවදාන කරමින් මනතර වෙනවා.
අබේ ගුණවර්ධන you have 13 minutes
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි සභාපතිතුමනි විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කියන 52ක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ රටේ එදා අවුරුදු 30ක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වුණා. ඒ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙද්දී රටේ ජනතාව ඉල්ලුවේ රජයේ හැම රජයකින්ම ඒ ත්‍රස්තවාදය අපිට අවසන් කරලා දෙන්න. විශේෂයෙන් ඔබතුමා නියෝජනය කරන ඒ උතුරු පළාතේ තමයි ත්‍රස්තවාදය වැඩි ලෙස ජනතාව මේ බෑන් පීඩාවට පත් වුණේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ආර්ථිකයේ එදා ත්‍රස්තවාදය එතුමට පුළුවන් වුණා අවසන් කිරීමක් කරන්න. හැබැයි පහුගිය කාලය තුළ අපි දැක්කා ආර්ථික යුද්ධයකට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන වෙලාවේ තමයි විශේෂයෙන්ම අද එදා තිබුණු තත්ත්වය එදා අපි දන්නවා ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටිච්ච අවස්ථාවේදී හුඟක් වෙලාවට හැමදාම කතාවෙන් විතරක් කතාවෙන් ආර්ථිකය නෙවෙයි ඕනම දෙයක් කරන්න පුළුවන් අයටත් අඬ ගැහුවා ඇවිල්ලා මේ කැඩිච්ච ආර්ථිකය බාර ගන්න මේ කඩා වැටිච්ච රට යම් විදියකින් උස්ම ගන්න පුළුවන් තත්ත්වයකට ඇති කරන්න කියලා. හැබැයි කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔය කතා කරන දැන් මහා ලොකු මවන්න පුළුවන් මහා ඇලඩින්ගේ පුදුම පහන අතේ තියාගෙන ඉන්න විදියේ කතා කරන අයට පුළුවන්කමක් තිබුණේ නැහැ ඇවිල්ලා බාර ගන්න. හැබැයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි එදා 134ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බාර දුන්නා ඔබතුමා ජාත්‍යන්තරයේ සහ දන්න නායකයෙක් හැටියට ආර්ථිකය ගැන සහ අවබෝධයක් සහ අත්දැකීම් තියෙන නායකයෙක් හැටියට මේක බාරගෙන කරන්න කියලා. දේශපාලන වශයෙන් අපි හිටියේ කඳවුරු දෙක. අපි කඳවුරු දෙකක හිටියත් අපි රටට තියෙන රට වෙනුවෙන් කළ යුතු යමක් කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි ඒක ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ බාර දීපු අවස්ථාවේදී අද රට තිබුණු තත්ත්වයට වැඩිය ආර්ථික වශයෙන් යම් ස්ථාවර භාගයකට ගෙනල්ලා තියෙනවා. 100%ක් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැහැ. මොකද හේතුව මේ හැම දෙයක්ම අපි නැවත ණය ගෙවන්න ඕන. ණය ගෙවන්න ආරම්භ කරගන්න ඕන. ගෙවන ක්‍රමවේදය හදා ගන්න ඕන. ඒතර මේ තත්ත්වය ඇති කරගන්න යම් ස්ථාවර භාවයකට අද මේ රට ගෙනල්ලා තිනවා කියන එක බොහොම නිර්ලෝභීව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි ජනාධිපති මැතිවරණය. තව සැප්තැම්බර් මාසයේ විතර වෙනකොට ජනාධිපති මැතිවරණයක් විගස්ථානුකූලව ලැබිය යුතුයි කියලා විශ්වාස කරනවා. හැබැයි මේ කතා කරන සාමය අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න ඒ ජනාධිපති අපේක්ෂකයන්ට වගකීමක් තියෙනවා. රෝසමල් යහනාවක් හම්බ වෙනවා කියලා හිතන්න එපා. විල්ලුද පලසක් හම්බ වෙනවා කියලා හිතන්න එපා. ආපු ගමන් ස්වර්ගය මවන්න පුළුවන් කියලා හිතන්න එපා. මහා අභියෝගාත්මක වගකීමක් බාරගෙන තමයි මේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ කියන එක මතක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම ගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී මගේ මිත්‍ර ඩලස් සලහප්පෙරුම මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී මම බැලුවා. මම ඒ වෙලාවේ විදේශගත වෙලා හිටියේ. මම අද එතුමාට ඒකට පිළිතුරක් දෙනවා. එතුමා මේ සභාගමේ හිටියනම් හොඳයි. ඒ පිළිතුර තමයි එතුමා කියනවා ලංකාවේ යතුරුපැදි එන්ජින් ධාරිතාව 1300 කියන යතුරුපැදි ලංකාවේ තියෙනවා. ඒක මේ වන විට ලියාපදිංචි කරන්න. ඒවා ලියාපදිංචි නොවන යතුරු පැදි ලියාපදිංචි කිරීමට නීතිආනුකූලව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ක්‍රමවේදයක් හදන්න යනවා. ඒක ඉතාම වැරදි වැඩක්. ඒක කරන්න එපා කියලා එතුමා කියනවා. මම එතුමට පිළිතුරු දෙන්න කැමතියි. දල සලහප්පෙරුම මන්ත්‍රීතුමාට පළමුවෙන්ම එතුමා මේ රටේ හිටපු ප්‍රවාහන ඇමතිවරේ. එතුමා ප්‍රවාහන ඇමතිවරේ කැටියට එතුමාට මම මුලින්ම කියන්න ඕනේ ලංකාවේ CC 1300 කියන යතුරුපැදි වලට ලියාපදිංචි අනුමැතිය දුන්නේ 1983ට පෙර. 1983ට පෙර මේ රටේ 1000cc 1300cc මෝටර් සයිකල් තිබුණා ලියාපදිංචි කරා. ඒ බයිසිකල් ලියාපදිංචිය නැවැත්තුවේ 1983දී යුද්ධය ත්‍රස්තවාදය නිසා. ඒ බයිසිකල් වල එන්ජින් එක LTT ත්‍රස්තවාදීන් විසින් බෝට්ටු වලට හයි කරලා ඒ එන්ජින් එක භාවිත කරන නිසා තමයි එදා රජය ඒ වෙලාවේ හිටපු රජය තීන්දුවක් ගත්තා මේ බයිසිකල් ලංකාවට ආනයනය කරන එක නවත්තන්න ඕනේ කියලා. මේක තමයි ඉතිහාසය. ඉදු ප්‍රවාහන ඇමතිවරයාට මම මේ කියලා දෙන්නේ. මොකද මම මේ කියලා දෙන්නේ මොකක් හදන්නේ නැවේ තාරුණ්‍ය මරන්න එපා කියලා කියන්නේ. මේ තාරුණ්‍යයට වෙන රටවල ඉන්න තරුණයාගේ අදහස් වලට ඒ රටවල ඉන්න තාරුණ්‍යේ හැඟීම් අපේ රටේ දරුණන්ටත් තියෙනවා. ඒ ගැන තියලා එතුමාට තව උත්තරයක් දෙන්න තියෙනවා. ඒ උත්තරය තමයි එතුමා ප්‍රකාශ කළා කියනවා මේ බයිසිකල් ලංකාවේ තියෙන පොලිසියට ශ්‍රී ලංකා පොලිසියට තියෙන බයිසිකල් වල 600 600 අතුරු 600 ධාරිතාව තියෙන බයිසිකල් තියෙනවා පොලිසියේ 450 තියෙනවා. හැබැයි ඊට එහා 600ක් පාවිච්චි කරන්නේ ප්‍රභු ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි ඊට එහා බයිසිකල් ගෙනාවොත් ඊට එහා 10,1300 වගේ ධාරිතාව වැඩි බයිසිකල් ගෙනාවොත් පොලිසියේ තියෙන එක අඩු නිසා පොලිසියේ ධාරිතාව බයිසිකල් අඩු නිසා ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා. ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා. මම අහනවා හිටපු ප්‍රවාහන ඇමතිවරයාගේ ඔබතුමාට ඒ ප්‍රවාහන ඇමති කාලේ අර කලා කතාවක් තියෙනවා මොලේ තිනකොට බලේ නැ බලේ එනකොට මොලේ නැ කියලා. මම එතුමාගෙන් අහනවා එතුමා ඒ අමති ධූරයේ දරන කාලේදී දැන් මේ එතුමා කියන විදියෙන් නම් අනිවාර්යයෙන්ම වැඩි ධාරිතාවක් තියෙන එකක් ඕනේ කියලා කියනවා නම් එතුමා මම අහනවා එතුමාගෙන් ලංකාවේ පොලිසියට තියෙන වාහන ගත්තොත් මේ තියෙන්නේ ගරු මුලාසන උඩ ඉන්න සභාපතිතුමනි මේ තියෙන ශ්‍රී ලංකා පොලිසියට තියෙන ජීප් රථවල මේ ජීප් රථයක එන්ජින් ධාරිතාව 2200යි. එතන 4200කට එකක් තියෙනවා. ලෑන් කූෂ එක 4200 තියෙනවා. මේවා අඩුයි. 2200ව තමයි තියෙන්නේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. එතන මේ එහෙමනම් කොහමද ලංකාවේ 6500යි ලැම්බෝගිනි කාර් එකක. ඊළඟ හමර් ජීප් එකක් 6200යි. එන්ජින් කැපැසිටි එක. ඊළඟට එතුමත් ඇමති ඉන්න කාලේ දුවපු V8 ජීප් එක කීයද? මේ ජීප් එකක 4800යි. මං අහන්නේ මේවා අර මොලේ තිනකොට බලේ නෑ වගේ බලේ තිනකොට මොලේ නෑ වගේ මම අහනවා එතුමගෙන් මේවා කරන්නකම් මොකද හිටියේ? කරුණාකලේවත් නවත්තන්න එපා. ඒක නෑ අවශ්‍ය වෙන්නේ. නෑ ඒකත් නවත්තන්න ඕන අනිවාර්යෙන්ම මේක නවත්ති යුතුයි කියලා. නෑ. ඔව් ලංකාවේ අත්ත වශයෙන්ම බයිසිකල් 15,000ක් විතර තියෙනවා. ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒක ලංකාවට නීතියානුකූලව නොවන විදිහට ආනයනය වෙලා තියෙනවා. ඒක කාගේ වරදක්ද? ඒක මේ රටේ ඉන්න කස්ටම් එකේ වරදක්. ඒගොල්ලන්ගේ තමයි වරද, රේගුවේ වරද. ලංකාවට බහණ්ඩ ආනයනය කිරීම ගැන උන් ඔහෙලා බලන්න ඕන කොහමද ඇවිල්ලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන අල්ලපු රටේ මාලදිව ඉන ගන්න. අල්ලපු රටේ මාලදිව ඉන ගත්තට පස්සේ මාලදිව ඉනෙත් මනේ මාලදිවනේ තියනවාද මේ අපේ වගේ හයිවේ තියනවාද පාරවල් තියනවා කිලෝමීටර් 7යි 8යි හැබැයි ඒත් මාලදිව ඉනෙත් 1000 cc බයිසිකල් වලට ඒ රටේ තරුණයන්ට ඉඩ දීලා ඒක ලියාපදිංචි කරනවා. ඒ තරුණෝ ඇවිල්ලා මේ අපේ රටේ තියෙන මෝටර් රේස් වලට ඇවිල්ලා එහෙම ජයග්‍රහණය කරනවා. ඒතර මේ තරුණනේ මේ මරන්න හදන. ඇයි හේතුව? මන් දන්නේ නැහැ මොකක් හරි වෙන හේතුවක්ද කියලා. මගේ මිත්‍ර ඩලස්සලාහපෙරුව මැතුමාට අඩු ගානේ එබැල එතුමා මෝටර්සයිකල් එක පැදලවත් තියනවා නම් එහෙම පැදලා හරි තියනවා නම් හොඳයි. එහෙම නැත්තම් මොකක් හරි නැග ගන්න බැරි අවුලක් තියනවාද කියලා දන්නේ නැහැ. එහෙම අසමාරුන්ට තියෙන ප්‍රශ්න තියෙනවානේ. එහෙම Tamanට බයිසිකල් ලගින්න බැරි වුණාමත් ඒකට විරුද්ධ වෙනවානේ. නිසා කරුණා කරලා මම එතුමාට කියනවා උගත් බුද්ධිමත් දේශපාලඥයෙක් හැටියට තාරුණ්‍ය එක පැත්තක තියෙන දේවල් විතරක් අහගෙන එක පැත්තක තියෙන දෙයක් විතරක් අහගෙන ඒවා කියාත්ව කරන්න හදන එක ඉතාම වැරදි. ඒකම කියනවා වැරදි තොරතුරු දෙනවා. මොකද තව දෙන තොරතුරක්. අනතුරු වැඩිවීම ගරු සභාපතිතුමනි. අනතුරු වැඩි වෙනවලු මේ බයිසිකල් වලින්. මම එතුමාට අභියෝග කරන්න පුළුවන් නම් මේ සභාවට ඇවිල්ලා කියන්න 1300cc කියන high capacity බයිසිකල් වලින් ලංකාවේ අනතුරු කීයක් වෙලා තියෙනවද කියලා මේ සභාවේ පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. මොකද කොහේ අනතුරක් සිද්ධ වුණත් පොලිසියෙන් ගන්න පුළුවන් ඒ බයිසිකලයේ කීයද එන්ජින් කැපැසිටි එක රෙජිස්ටර් කළාද නැද්ද මේ සියල්ලම ගන්න පුළුවන්. කරුණාකරලා ඉදිරිපත් කරන්න එහෙම එකක් වෙලා තියෙනවා කියලා. ගරු සභාපතිතුමනි මම පැහැදිලිව කියනවා අධිදාරතර බයිසිකල් ඒවා මිල ගණන් වැඩි. හැබැයි ඒවත් අර ඉතාමත්ම high capacity vehicles වගේම මේවා බොහොම පැහැදිලිව ආරක්ෂක තත්ත්වය හොඳයි. ලංකාවේ එතුමා කියලා තිනවා මෙච්චර බයිසිකල් ප්‍රමාණයකින් මරණ සිද්ධ වෙනවා. ඔව් ඇත්ත.
එක අදයිය නෙවෙයි ඔබතුමාට මං හිතන්නේ ඔබතුමා තරුණ කාලේ මතක ඇති මුලින්ම ලංකාවට වැඩිම බයිසිකල් ගේනකොට අපේ කබීර් රෂි මන්තු මතක කොණ්ඩවාට්ටුව කියලා
එකක් ඔන්න මෙම්බර් යු හැව් 2 මෝ මිනිට්ස්
කොණ්ඩවාට්ටුව කියලා එකක් දැම්ම මේ රෝහලේ ඒක ඒ තරමට හොය කියන්නේ ඒ කාලේ ගෙනාව බයිසිකල් 50 cc එක 100 cc එක මොකද හේතුව පුංචි බයිසිකලයකට වැඩිය ආරක්ෂාව වැඩි මේ හයි කැපැසිටි බයික් එකක හැබැයි මේවා ලියාපදිංචි කරන්න මේකට අපි මූලිකත්වයක් පැහැදිලි ලෙස මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තම එදා විවාදයක් කළ හැම කෙනාම මේක හොඳ දෙයක් අපි දෙමු වෙනම ක්‍රමවේදයක් හදමු වෙනම ක්‍රමවේදයක් හදලා වෙනම ලයිසන් එකක් දීලා මේකට ක්‍රමවේදයක් හදමු ඇයි මේ අපේ රටේ තරුණයන්ට මේ ආසියාවේ හැම රටකම තරුණයන්ට තියෙන අයිතිය නැති කරන්න හදන මේක දේශපාලන කෝණ වලින් බලන් දෙපා ඒක කරන් දෙපා මේක මේ මුවි රටේ ඉන්න දරුවෝ අපේ රටේ දරුවෝ දක්ෂ දරුවෝ ඉන්නවා මේ හැම තරුණයෙකුට අප ඉඩ දෙන්න ඕන. ඒ නිසා මම කියනවා බුද්ධිමත් නායකයෙක් හැටියට එතුමා කරපු ප්‍රකාශය මම තරේ හෙලා දකිනවා. ඒ වගේම එතුමා කියනවා නම් මේ සම්බන්ධයෙන් ඕනම තැනක ඕනම විවාදයකට මම ලෑස්ති මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් මේ රටේ තරුණකම ඇඟේ තියෙන බයිසිකලයක් පදින විතරක් නෙවෙයි බයිසිකලයක් පදින තවත් එක්කෙනෙක් දිහා බැලලා සතුටු වෙන මේ රටේ තරුණ පුතෙක්කින්දා තරුවෝ හින්දා මම කැමති මේ වෙනුවෙන් පෙනී සිටින්න. මොකද හේතුව මම මේ ආණ්ඩුවටත් කිව්වා මේක කරන්න නොකර ඉන්න එපා මේව කළ යුතු දේවල්. ඒ හේතුව මේවා හැමදාම කල්මරමර ඉන්න ඕන දේවල් නෙවෙයි ලෝකයේත් එක්ක අපි දිනු වෙන්න ඕන. හැබැයි මේ කියන විදිහට අපි හිටියනම් එහෙම ඇක්සිඩන්ට් වැඩි වෙනවා කියලා අපි තාම යන්න වෙන්නේ ගොං කරත්තේ. මොකද හේතුව අපරාධ එහෙම නේද 24 මිනිස්සු වාහනයක් ලංකාවට ආවම මිනිස්සු විරුද්ධ වෙලා තියෙනවා. ගොං කරත්තේ යන්නේ. අපි ගොං කරත්තේ යන්න ඕන. එම නෙවෙයි ලෝකයේත් එක්ක දිනු වෙන්න ඕන කියන එක මතක් කරමින් විශේෂයෙන්ම ඔබතුමාට සිතුවන්ත වෙනවා අද මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන්.
Thank you, Honorable Kabir Hashim. You have 12 minutes.
Stuti Garumantitumani. Loke Karmika Viplava Hatarak Danta Siduvelati Eno. Siuveni Karmika Viplava Dantama Siduvemin Pavatina Eka. Ekenne Digital Karmika Viplava. Tungveni Karmika Viplava Sidune 1980 Dasake. Eya Electronic Karmika Viplava. 1977 ජයල් ජාවර්ධන ප්‍රේමදාස රජය විසින් බය නැතුව සුසමාදර්ශී වෙනසක් ඇති කරලා අපනායනය පදනම් කරපු විවෘත ආර්ථික මොඩලයක් මේ රටට හඳුන්වා දුන්නා. එදා ශ්‍රී ලංකා ආර්ථිකය සොහොන් බිමක් කරන්නට කටයුතු කරපු වාමවාදී ව්‍යාපාරය ඒ වගේම ජයල් ප්‍රේමදාස යුගයට සාපය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමද අද දෛවය විසින්ම කරකවා රිදවීමක් සිදු වෙලා තියෙනවා. A twist of fate. මොකද අද ඒ කඳවුරට සිද්ධ වෙලා තියෙනවා. එදා ආනාන අපදේශන උපක්‍රමයක් යොදවපු ඒ කණ්ඩායම අද අපනායනය පදනම් කරපු ආර්ථිකයක් පිළිබඳව පනතක් ඉදිරිපත් කරන්න. ඔවුන් විසින්ම විරුද්ධ වෙච්ච ඒ න්‍යාය අද ගේන්න සිදු වෙලා තියෙනවා. ආර්ථික පරිවර්තන පනතේ පූර්විකාව ගත්තම එක පැත්තකින් ප්‍රශංසනීය අභිලාෂ තියනවා කියන එක පේනවා. හැබැයි ඉන් හයිලයිට් කරන්න එක තමයි එකක් ආර්ථික පරිවර්තනයට අවශ්‍ය බලදායි පරිසරයක් enabling environment එකක් ඇති කිරීම රජය සතු වගකීමක් කියන එක පිළිගරන් තියෙනවා. දෙවනුව නීතියේ සාධාරණත්වය විනිවිදභාවය සියලු අයට එක හා සමාන ක්‍රමයක් හරහා සියලු ආයෝජන ආයෝජකයන්ට දේශීය හෝ විදේශ ආයෝජකයන්ට සමබිමක් සකස් කිරීම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙන මේ පනතේ. හැබැයි ප්‍රශ්නය පනත ඇතුළ ගත්තම ඒකේ ව්‍යුහාත්මක පද්ධතියක් ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රමාණවත් ව්‍යුහාත්මක පද්ධතියක් නැහැ. අනිත් පැත්තෙන් ඒ පනත තුළ නීතිමය රෙගුලාසි පද්ධතියක් ඒක හරියාකාරව ක්‍රියාත්මක කරන්න පෙනී යන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න කීපයක් පැන නැගෙනවා. විපක්ෂයක් හැටියට ඒ ප්‍රධාන ගැටලු කීපයක් අද කාලරාමුව තුළ මට තියෙන කාලරාමුව තුළ මම ප්‍රශ්න කීපයක් කියන්න කැමතියි. එකක් තමයි ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරන වෙලාව සහ හදිස්සිය අනුව අපට සැකයක් ඇති වෙනවා. මේක ජනතාවගේ ආර්ථික යහපත සඳහාද ඉදිරිපත් කරන පනත එහෙම නැත්නම් ආණ්ඩුවේ දේශපාලන යහපත සඳහා ඉදිරිපත් කරන පනතක්ද කියන සැකය අද මතුවෙනවා. අවංක සැකයක් මතුවෙනවා විපක්ෂයට. Honorable Member, this bill, second, this bill should have had a much wider stakeholder discussion, a wider public dialogue. His Excellency the President believed in the Harvard Kennedy School's growth lab approach. The growth lab approach speaks about public participation. He spoke on behalf of public participation in 2023. But how much opportunity was given to exporters, local entrepreneurs, investors to give their views about this economic transformation bill? There's not sufficient public discussion. Therefore, there should be more public consultation before a bill like this is brought into force. Another issue is Chapter 1 of the bill, as my colleague Honorable Harshadi Silva brought it up. It is highly irrelevant here in the bill because we don't need to specify selected economic targets, especially when they are mostly laid down by the IMF and what we may not agree on. It includes growth targets like gross financial needs, debt to GDP ratio, etc. For example, look at the revenue to GDP, which says we should have 15% by 2027. But Honorable Ranjit Siamalapitiya, the Deputy Minister of Finance, also already says the revenue to GDP target has hit 13% and that we may reach 15% by end of this year. But the bill says that we are hoping to achieve it by 2027. There itself, there is a discrepancy. So this Chapter 1 is something that we cannot agree with. Another issue that the opposition opposes in this bill is the process of appointing directors and members to the five agencies under the Economic Transformation Bill. These appointments are made by the minister at his discretion. This is just like the National Electricity Advisory Council, where we opposed it, where the minister could appoint the council without any other process of checks and balances. These key appointments must go through the Constitutional Council if there's going to be any transparency and accountability. Therefore, there'll be a lack of confidence of investors if these appointments of the key commissions of the five institutions are appointed by politicians. Take an example of Invest Sri Lanka, which will be a public company. There are no key performance indicators at all. Without KPIs, these directors can be just lackeys of a minister who can go globe-trotting without any targets and without trying to achieve any targets at all. Therefore, we believe that the appointment of these key members, the directors, should go through the Constitutional Council and there should be transparency and accountability for members holding these positions. The BOI union, another issue is that the BOI unions have had many concerns. Some of these concerns have been addressed by the Supreme Court determination. However, the unions rightly point out a lack of a transition provision in this bill. There are 1,600 enterprises operating under the BOI, out of which only 280 enterprises are located inside the zones, and there are 1,300 enterprises which are located outside. How are these enterprises which will be located outside the zones be administered, and what concessions and by whom? Is it the Economic Commission or is it Zone Sri Lanka that will address the issues of these other companies which have BOI approvals but don't work within those zones?
Based on the request, they are given 3 months.
Right. I think there's an amendment that they have said they will give 3 months of a transition provision, but that is not included in the bill very clearly. There are already 133 projects pending approvals right now for BOI approvals. How do you manage them? What is the transition provision that the government has made provided in this bill to accommodate that? Then there is another issue. According to the Act, page 12, clause 13B, the Economic Commission has regulatory oversight of zones and the power to appoint a regulator. Likewise, Zone Sri Lanka also had certain regulatory powers. But, however, in the Supreme Court determination, it has been decided to strike off clause 13B completely. That is taking off the requirement of a regulator, to deny a regulator, because the Attorney General has given in written submissions to delete clause 13. Now, when you take that clause out, that means there is a lack of a regulator in place. But with Zone Sri Lanka, which will manage private zones, and whilst there are zones which are managed by the state, there has to be equal treatment between Zone Sri Lanka, the private zones and the state zones. And the facilities and the concessions given to investors, those investment zones must be equal. Therefore, a regulator is a must if you need to attract foreign investment into the zones. So we believe that there has to be an amendment to make sure that there is a proper regulator in place to ensure confidence of investors. Garu Mantitumani, Dedas Hatalis Atavanavita Sri Lankawa Dunu Rata Kirima Sandaha ජනාධිපතිතුමා යෝජනා කරලා තිබුණා සිය ඒ කියන්නේ වසර 100ක් අපේ නිදහසෙන් පසුව පවතින ආර්ථිකයේ අනුව වසරකට 108% වර්ධන වේගයක් අවශ්‍යයි. හර්ෂදි සිල්වා මැතිතුමත් මේ ගැන කතා කරා. හැබැයි රටේ සාමාන්‍ය ස්වභාවික ආර්ථික වර්ධනය ගත්තම ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් 104% වර්ධන වේගයක් සිදු වෙනවා. ආණ්ඩුවක් තල්ලු කරත් නැත. හැබැයි 2023 ශ්‍රී ලංකා මූර්ත ආර්ථිකයේ වටිනාකම ගත්තම 2023 ගිය වසරේ ඒක රුපියල් ට්‍රිලියන 12යි. එතකොට 104% වර්ධන වේගයක් අනුව ට්‍රිලියන 12ක ආර්ථිකයක් 2048 වෙනකොට 140% වර්ධනය වුණා නම් රුපියල් ට්‍රිලියන 32කට පමණයි වැඩි වෙන්නේ. හැබැයි 108% වර්ධන වේගයක් අවශ්‍යයි අපිට දියුණු වෙන රටක් වෙන්න නම්. ඒ කියන්නේ අපේ ආදායම ජාතික ආදායම ට්‍රිලියන 73කට යන්න ඕනේ. 32යි ට්‍රිලියන 32කට තමයි ස්වභාවික ආර්ථික වර්ධන වේගය අනුව යන්නේ. 78කට යන්න තව කොච්චරක් අපි තල්ලු කරන්න ඕනේද? දැන් රජය හිතනවා ආර්ථික පරිවර්තන පනතෙන් මේක ස්ථාපනය කරන්න පුළුවන්. ආයතන පහක් ස්ථාපනය කරලා මේ ආයතන පහෙන් ප්‍රමාණවත්ව මේ ආර්ථික ඉලක්කයකට දියුණු රටක් කරන ඉලක්කයකට යන්න පුළුවන් කියලා රජය විශ්වාස කරනවා. හැබැයි අපි එහෙම හිතන්නේ නැහැ. මේ පනතේ තියෙන හිදස් වලින් පෙනී යනවා ප්‍රායෝගිකව මේ සමහර ඉලක්ක සපුරන්න බැරි බව. විපක්ෂයක් හැටියට රජයට ඒ නිසා අපි යෝජනා කරනවා. We propose that the government relooks at the bill and creates a coherent legislation to govern zone development and management, to make a robust regulatory and institutional framework to govern zones as a priority. Now this is one of the key proposals that we make. Second, there must be a minimum standards and criteria for investment selections, for investor selections. This is very important to ensure that you get the right investors that come into Sri Lanka, into the zone development also. Thirdly, there must be proper regulatory independence. Without regulatory independence, there would not be any confidence of foreign investors coming into this country. We believe this bill does not sufficiently address any of these above problems. Garu Mantitumani, oba aandua hitanawa nan aarthika vardhana panata yatate පරිවර්තන පස්සේ මේ ස්ථාපනය කිරීමට මේ ආයතන පහ ප්‍රමාණවත් කියලා අපි හිතන්නේ නැහැ. මේ ප්‍රශ්නය අපි මීට වඩා පුළුල් ලෙස බලනවා. අපි බලන්නේ ව්‍යවස්ථාවේ 6 පරිච්ඡේදය. අපි හිතන්නේ ආර්ථික වර්ධන වේගය විතරක් නෙවෙයි ප්‍රශ්නය. අපේ ව්‍යවස්ථාවේ 6 පරිච්ඡේදයේ 19 පිටුව ගත්තාම ඒකේ කියන්නේ නිෂ්පාදනයේ බෙදාහැරීම සහ හුවමාරු කිරීමේ මාර්ග රජෙහි රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතලොස්සක් අතෙහි හෝ එක්රාශි නොවි සහ මධ්‍යගත නොවි ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධාර්මිෂ සමාජ ක්‍රමයක් පීඩෝයි මාති අවශ්‍යයි කියලා. ඕ මන්තුමනවා විනාඩියෙන් ඉවර කරන්න. මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. අපේ ආර්ථිකය වර්ධන වේගය වැඩිවීම විතරක් නෙවෙයි. අපේ ජාතික ආදායම වැඩි කරන එක විතරක් නෙවෙයි ඉලක්කය වෙන්න ඕන නැත්තේ. අපි හිතනවා විපක්ෂයක් හැටියට අපේ ජාතික ආදායම බෙදී යෑමේ ක්‍රමවේදයක ලොකු පරතරයක් තියෙනවා. ආදායම අසමානතාවයක් තියෙනවා. ඒ වගේම වත්කම් අසමානතාවයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ගත්තම සුළුතරයකට විශාල ධනස්කන්ධක් අපේ වත්කම් වලින් ඒගොල්ලන්ට අයිති වෙලා තියෙනවා. හැබැයි බහුතරයකට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අයිති වෙන්නේ. මේක වෙනස් කරන්න බහුතරය නැති කරන්න අපි තවත් මේ ඇතුළට මේ ආදායම් අසමානතාවය නැති කිරීමට ආර්ථික න්‍යාය සහ ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒක තමයි සමගි ජන බලවේගයේ ඉලක්කය.
Thank you. Honorable Nalin Ruwanjeewa Fernando, you have 17 minutes.
ගරු සභාපතිතුමනි, අද දිනේ අපි මේ සාකච්ඡා කරන පනත ආර්ථික පරිවර්තන පනත පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මම මේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස් විදිහකට. නමුත් කබීර් හෂීම් ඇතුමා මේ මගේ කතාවට ඉස්සෙල්ලා කතා කිරීමදී එතුමා අවසානයේ ප්‍රකාශ කරපු ඒ කාරණාවට දෙයක් එකතු කිරීම මං හිතන්නේ වැදගත්. මොකද එතුමා කිව්වා රටේ ආර්ථික වර්ධන වේගය හෝ රටේ සංවර්ධන වේගය තියෙන මේ රටකට පළවෙනිම වැදගත් වෙන්නේ ඒ රටේ සම්පූර්ණ ජනතාවට සියලු පහසුවන් ඇතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හැදීම කියන එක තමයි එතුමා කිව්වේ. එතුමා කියපු එක හරි. එතුමා මේ ආර්ථික පරිවර්තන පළඳ පිළිබඳ ජාතික අරමුණු තුනක් අපි මේකේ සඳහන් කරලා තියෙනවා. ඔය එතුමා කියපු ඒ කාරණා පිළිවෙලට හරියට පිළිවෙලටම තියෙනවා. මං ඒකේ පළවෙනි එක කියන්නම්. ඔබතුමා අහන් ඉන්නවනම් ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ නිවාසද, ජීවන තත්ත්වයන්හි නිරන්තර වර්ධනයේද, විවේක හා සමාජීය සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන්ට. ඔබතුමා කියපු දේ තමයි ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන්ට පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුලවල සමාජිකයන්ට අත්කරලා දීම. ඔබතුමා ඒ කියපු දේ තමයි දැන් මේ පනතේ මූලික අරමුණේ පළවෙනි අරමුණ. ඒතකොට අර කිව්වාගේ ආර්ථිකය උඩට නැංගල අවසාන ප්‍රතිඵලය වෙන්නේ අර රටේ ජනතාවට අවශ්‍ය කරන සෑම ජනතාවකට අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දීම. ඊළඟට මේකේ දෙවෙනි අරමුණ විදිහට තියෙන්නේ රාජ්‍යාංශය පෞද්ගලිකාංශය ආර්ථික ක්‍රියාකාරම් තුලින් සහ එකී ආර්ථික ක්‍රියාකාරකම් රටේ සමාජ අරමුණු සහ පොදි අභිවෘද්ධිය ආරම්භය මෙහෙවීම සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් සහ පාලන නීතිය නියම කිරීමෙන් මුළු රටේම සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම. ඊළඟට තියෙන්නේ ආර්ථික අර්බුද ඇතිවීම වැළැක්වීම. එතකොට මේ පනතේ මූලික කරුණු තුන දිහා බලපුවම මේ පනතේ තියෙන සම්පූර්ණ පනත ඇතුළේ තියෙන දේ අපිට හිතා ගන්න එහෙම නැත්නම් විස්තර කරන්න පුළුවන්. දැන් අපිට මොකද්ද මේ පනතේ පළවෙනි දේ අර එතුමා කිව්වාගේ අපි ආර්ථික සංවර්ධනය ළඟා කරගෙන මේ රටේ සියලු පුරවැසියන්ට එක මට්ටමකට ජීවත් වෙන්න පුළුවන් අවම තියෙන පහසුකම් ටිකවත් සියලු දෙනාට එක මට්ටමකට ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම දෙවැනි එක කියන්නේ රාජ්‍ය හා පෞද්ගලිකාංශය කොහොමද මේ රටේ සංවර්ධනය සඳහා පාවිච්චි කරන්නේ. තුන්වැනි එක තියෙන්නේ අපි අවුරුදු 75ක ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. නැවත මේ රට ආර්ථික වශයෙන් කඩා නොවැටගෙන රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගන්න යන වැඩපිළිවෙල මේ පනත තුළ ඇතුල් කරලා කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මේ පනතේ තියෙන්නේ. ඉතින් තව මොනවද මේක කරන්න තියෙන්නේ? ඒතකොට මේක තමයි අපි සමහර වෙලාවට අර දෙයක් කියන්න ඕන නිසා එහෙම කිව්වට ඒ අවශ්‍ය කරන කටයුතු මේ පනත තුළ තියෙනවා. එතකොට අපි ඇයි විශේෂයෙන්ම මේක අපි මේ පනත අඳුන්වන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගෙනියන්න තියෙන පනතක් විදියට. මොකද හේතුව අර කිව්වාගේ ආර්ථිකය විතරක් හදන්න නෙමෙයි මේක සමාජයට යන්න ඕන. මේ පනතෙන් එන ප්‍රතිලාභ පනත තුළ තියෙන ක්‍රියාකාරකම් වල තියෙන ප්‍රතිඵලය සමාජයේ තියෙනවා යන්න ඕන. ඒතකොට හැම පුජ්‍යලයකටම මේකේ ප්‍රතිඵල ලැබෙන වැඩපිළිවෙලක් ඉදිරියට යන්න ඕන. එතකොට මේ පනතේ තවත් වෙනසක් තියෙනවා. ඒ වගේම ඒ වෙනස තමයි අපි පනතකට එහා ගිහිල්ලා මේ පනතේ තියෙන අපිට විශේෂයෙන්ම ප්‍රතිපත්ති විධිවිධාන අපි මේකේ හදලා තියෙනවා. ඒ කියන්නේ මේ විධිවිධාන හරහා අපි මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන්න ඕන. එහෙම නැත්නම් මේ පනතත් එක්ක මේ ආර්ථික විධිවිධාන ඉස්සරහට ගෙනියන්න ඕන. ඒ තුල තමයි අපේ ආර්ථික වැඩපිළිවෙල හදන්නේ කියන එක විශේෂයෙන්ම මේකේ සඳහන් කරලා තියෙනවා. රටේ ලෝකෙම තියෙන ආර්ථික ප්‍රතිපත්තිවල රටවල් වල දිනු වෙච්ච රටවල් වල තියෙන ආර්ථික ප්‍රතිපත්තිවල මූලික කරුණා ටික මේකේ කියලා තියෙනවා. අපි මේවා ටික පවත්වාගෙන යන්න ඕනයි කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දළදේශීය නිෂ්පාදනයේ රාජ්‍ය ණය අනුපාතය 2031 වර්ෂයේ වන විට සහ ඉන් පසුවට 95%කට වඩා අඩු කර ගැනීම. මේ අපි මේ පනතත් එක්ක දාන විධිවිධානවල මේ මූලික කරුණු ටික අපි මේකට ඇතුල් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා දළදේශීය නිෂ්පාදනයේට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික දළ මුදල් සැපීමේ අවශ්‍යතාව අනුපාතය 20/31 වර්ෂයේ වන විට සහ ඉන් පසුව 113%කට වඩා අඩු වීම. ඊළඟට දළදේශීය නිෂ්පාදනයේට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික ණය සේවා කරන අනුපාතය 2027 වර්ෂයේ වන විට සහ ඉන් පසුව 104.5%කට වඩා අඩු වීම. ආණ්ඩුව විසින් ගෙවිය යුතු ණය ප්‍රතිවිරෝධ ගත කිරීම. ඒතර ආණ්ඩුව අපි සියලු ආණ්ඩු ගත්තු ණය ප්‍රතිවිරෝධ ගත කරන මේ වැඩපිළිවෙලට අපි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අපි පනතට එකතු කරලා කොහොමද මේක වැඩපිළිවෙලක් ඉදිරියට යන්නේ අපි මේකට දාලා තියෙනවා. ඊළඟට තරංකාරීත්වය වැඩි කිරීම සඳහා ජාතික ආර්ථික විවිධාංගීකරණය කිරීම සහ දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම. 2050 වර්ෂය වන විට ශුද්ධ ශූන්‍යයක් නෙට් සීරෝ ළඟා කර ගැනීමට කටයුතු කිරීම. ඒ වගේම ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම වර්ධනය කිරීම. ස්ථාවර සාර්ථක ආර්ථික තුලනයක් සහ තිරසාර ණය සාක්ෂාත් කර ගැනීම කියන කාරණා මේ විධිවිධානයන් යටතේපත් කරලා ඒ වැඩපිළිවෙල අපි ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක මේ පනත තුල තියෙනවා. මේකේ තව විශේෂ කාරණා විශේෂ විශේෂත්වයක් තියෙනවා මේ පනතේ. මේ අපි ගන්න මේ සියලු තීන්දුවල ප්‍රතිඵල එහෙම නැත්නම් මේකේ ප්‍රතිඵල මේක පාර්ලිමේන්තුවට එන්න ඕන. මේ විෂය භාර අමාත්‍යවරයා සෑම මාර්තු 31 වෙනිදාදී වර්ෂයේ ඒකේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දාලා ඒව සාකච්ඡා කරලා අපි ගෙනිච්ච වැඩපිළිවෙලේ සාර්ථක අසාර්ථක භාග මේ පාර්ලිමේන්තුවට එන්න ඕන. ඒ වගේම 2048 යන මේ වැඩපිළිවෙලේ සෑම අවුරුදු 5කට වරක් ජනාධිපතිවරයෙක් පත් වෙන ඕනම ජනාධිපතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ මේ අපි ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය නැත්නම් පාර්ලිමේන්තුවේ දැනුවත් කිරීම කරන්න ඕන. මේ පනත අපි එතකොට තේරෙනවා මේ පනත අපිට දේශපාලන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පනතක් නෙමේ. රටේ අනාගතයට අවශ්‍ය කරන වැඩපිළිවෙල පිළිබඳ පනතක් කියන එක අපි තමුන්නාසල පැහැදිලි වෙනවා. මේක අපි සමහර වෙලාවට පක්ෂ විපක්ෂ අපි සියලු දෙනා කතා කරද්දී විපක්ෂය හැමතිස්සෙම කියනවා මේක ආණ්ඩුවේ වැඩක්, ආණ්ඩුව මේක වාසි ගන්න කරන්නේ මෙවැනි පනත් ගෙනල්ලා ආණ්ඩුවේ කරන වැඩපිළිවෙල ඉස්සරහට පෙන්නලා ඡන්ද ගන්න කරන වැඩක් කියන එක සාමාන්‍ය විපක්ෂය කියනවා. නමුත් මේක ඇතුලේ තියෙන හරය මේක අවශ්‍ය දේ තියෙන දේ අපි බලලා ඒවට විවේචනය කෙරුවා නම් අපිට ඒව දරා ගන්න පුළුවන්, එහෙම නැත්නම් අපි නිවැරදි කර ගන්න පුළුවන්. එතකොට අපි විශේෂයෙන්ම මේක අර කිව්වාගේ අපි ආයතන පහක් මේ වැඩපිළිවෙල සහයෝගය ලබා ගන්න මේ ආර්ථික පරිවර්තන පළඳේ තියෙන කාරණා ටික අපිට වැඩපිළිවෙලක් බාට පත් කළ වැඩ සටහන හදා ගන්න අපිට ආයතන පහක් මේ සඳහා අපි පාවිච්චි කරන්න කටයුතු කරනවා. ආර්ථික කොමිෂන් සභාව, ඒ වගේම සොන්ස් SL, ඒ වගේම ජාතික පළදායි කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළඳ ආයතනය වැනි ආයතන පහක් අපි මේ වැඩපිළිවෙල ගෙනියන්න සහයෝගය ලබා ගන්න නිරතුරුව දවස් 365 දවස තුරා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න සහයෝගය ලබා ගන්න ආයතන පහක් පිහිට ගන්නවා. එතකොට විපක්ෂය කියනවා මේ පහක් පිහිටගෙන හරියන්නේ නැහැලු. පහක් පිහිටලා හරියන්නේ නැහැලු, මේ අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න නම් මේ ප්‍රතිඵල ඉලක්කම් ලබා ගන්න මේ පහක් පිහිටලා වැඩක් නැහැලු. ඒ කියන්නේ එහෙනම් කියන්න ඕන පහන නෙමෙයි නම් 7ක්ද, එහෙම නැත්නම් 10ක්ද, එහෙම නැත්නම් 20ක්ද, එහෙම නැත්නම් මේ ඉලක්කම වැඩි වුණා මේකේ ප්‍රතිඵල වැඩි වෙනවද, එහෙම නැත්නම් ඉලක්කම වැඩි වුණාම ආය ප්‍රතිඵල අඩු වෙනවද, මෙවැනි කාරණා එයයි කියන්න ඕන. එතකොට ඒ අනුව අපිට පනතක් ඉදිරිපත් කරද්දී ඒ පනතෙන් පස්සේ වැඩපිළිවෙලත් ඉදිරිපත් කරලා කීමේ තමයි අපිට තියෙන විශ්වාසය ගොඩනගන්නේ. දැන් අපේ රටේ පනත් ඕන තරම් තියෙනවා. ඒ පනත් අපි පාවිච්චි කරනවද, එහෙම නැත්නම් ඒ පනතේ අවසාන අපි මොනවාද මේ රට වෙනුවෙන් ඒ පනතෙන් අපි ගන්න ප්‍රයෝජන කියලා බැලුවොත් සමහර පනත් ඒ පනත විතරක් සීමා වෙලා තියෙන්නේ. අර එක දවසක් මම අහගෙන අපේ අනුර ප්‍රියදර්ශන ඇමතිතුමා මේ පනතක් ගැන කතා කරුවා. එතුමා කිව්වා අපි පනත් ගේනවා මේ පාර්ලිමේන්තුවට, අපි උදේ ඉඳන් හවස වෙනකන් සාකච්ඡා කරනවා, ඒවා හොඳ නරක කියනවා, ඊට පස්සේ අපි අත උස්සලා පාස් කරනවා. ඒ පනත ගිහිල්ලා සත පහකට වැඩක් නැතුව ඒ කොහේ හරි තියලා නිකන් තියෙනවා. මේක තමයි අපේ රටේ පනත් වල සමහර වෙලා තියෙන්නේ. නමුත් මේ ආර්ථික පරිවර්තන පනත අපේ රටේ අනාගතය, අපේ රටේ මුළු රටේ අපේ ඉස්සරහට එන දරුවන්ගේ අනාගතය. ඒ ආර්ථික වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙන මේ පනත හරහා කොහොමද කරන්න කියන එක අපි දැන් විශේෂයෙන්ම අපි දැක්ක අපේ ආර්ථික කඩාවැටීම තුළ අපේ කඩේ අපේ රටේ ආර්ථික කඩාවැටීම තුළ අපි වැස පිටිපස්සට ගියාම අපිට මෙවැනි පළතක් එහෙම නැත්නම් මෙවැනි වැඩපිළිවෙලක් අපිට තිබ්බද කියලා අපිට එහෙම තිබ්බේ නැහැ. අපි ආයතන කීපයක් අපි තිබ්බ. ඒ ආයතන කීපය එක්ක අපි ගනුදෙනු කරුවා. අපි කිව්වා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට සමහරලා තියෙනවා BOI එක. එහෙම නැත්නම් EDB එක අපරාධ සංවර්ධන මණ්ඩල මෙවැනි ආයතන කීපය ඒ අයගේට පුළුවන් විදිහට ඒ අය අවුරුදු 20ක් 25ක් මේ රටේ ආර්ථිකයට අවශ්‍ය කරන දේවල් වලට ඒගොල්ලෝ වැඩපිළිවෙළක් විදිහට ගියා. හැබැයි ජාතික වැඩපිළිවෙළක් රටට වග කියන්න ඕන වැඩපිළිවෙළක් ඒ තුල තිබෙන්නේ නැහැ සමහරලාට. ඉතින් ඒකයි අපි කියන්නේ ලෝකේ දියුණු වෙච්ච රටවල් වල ප්‍රතිඵල දිහා බලපුවම ඒ ප්‍රතිඵල ලබාගත්තු ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රතිඵල ලබාගත්තු ක්‍රමය වැඩි රටවල් වල තියෙන ප්‍රතිඵල ලබාගත්තු ක්‍රමය මේ පළාතේ තුල තියෙනවා. ඒකයි අපි කියන්නේ. ඒක එහෙම නැතුව මේ නිකම් මේ පළතක් ගෙනල්ලා ආණ්ඩුව වාසියක් ගන්න කරන වැඩක් නෙමෙයි. දැන් අපිට ඒක හොඳටම තේරුණා මේ රටේ ආර්ථික කඩාවැටෙන වෙලාවේ. අපි ගන්න තීන්දුව හැමතිස්සෙම ගන්න ගියාම අපිට තේරුණා අපිට අපි කරලා නැති දේවල් අපි රටවල් වශයෙන් අපි මේ ණය ප්‍රතිවගත කරන්නේදී ඒ වගේම අපි ආර්ථික ප්‍රශ්න ගැටළු සාගර තත්ත්වවල එද්දී ආර්ථික වශයෙන් අපේ රට වෙනත් රටවලක බැඳිලා තිබුණු අවස්ථාවල අපිට අවශ්‍ය කරන තීන්දුව ගන්න ගියාම අපිට ප්‍රතිපත්තියක් නැහැ කියන එක අපිට තේරුණා. අපිට වැඩපිළිවෙලක් හරියට තිබෙන්නේ නැහැ කියන එක අපිට තේරුණා. ඒ නිසා ජාතික වශයෙන් අපිට මේ වැඩපිළිවෙල ආර්ථික පරිවර්තන පනත තුලින් අපිට අද ලැබෙනවා. මේක තමයි අපිට අවශ්‍ය වුණේ. අපි දැන් ගත්තොත් අපි මෙවැනි දීර්ඝ අපේ ඉතිහාසයේ මෙවැනි අවුරුදු 25ක 30ක දීර්ඝ වැඩසටහන තිබ්බ අපේ ඉතිහාසයේ මහවැලිය අධිකාරියට පමණයි. මහවැලිය අපි ආරම්භ කරද්දී අපිට තිබ්බා මෙවැනි ඉලක්කයක්. අපිට මතක ඇති ඒක තිබ්බේ ආර්ථික ප්‍රතිපද දීර්ඝකාලීන මැදි කාලීන කෙටි කාලීන ඒ වැඩපිළිවෙලක් එක්ක මහවැලි ව්‍යාපාරය ආරම්භ කරේ. එතකොට සිරිමා මැතිණිය ගෙනාවේ මහවැලි ව්‍යාපාරය අවුරුදු 30ක වැඩපිළිවෙලක්. ඒක හොඳයි. අද ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයේ ඒක කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා ඒ ව්‍යාපාරය කඩිනම් කෙරුවා. අවුරුදු 30 අඩු කෙරුවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණ විනාශ කරලා ඉරලා දාලා වීසි කරනවට වැඩිය එදා එක්සත් ජාතික පක්ෂ හිටපුේ නායකයෝ ගත්ත තීන්දුව මොකද්ද? ඒක කඩිනම් මහවැලි ව්‍යාපාරය බවට පත් කෙරුවා. මොකද උනේ අවසානයේ? අද වෙද්දී ඒ මහවැලි ව්‍යාපාරය අද වෙනකොට අද ලක්ෂ ගණනක් මහවැලියට සම්බන්ධ ගොවීන් ඒකට සම්බන්ධ වෙච්ච සියලු නිෂ්පාදකයෝ ඒවට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයෝ අද විශාල වශයෙන් බද්ධ වෙලා මහවැලි ව්‍යාපාරය අදලත් ඉදිරියට පවත්වා යනවා. දැන් මොකද ඒකනේ අපි කරන්න ඕන. දීර්ඝ කාලීන වැඩසටහනක් තියෙනවනම් ඒක අපිට ඉක්මන් කරන්න, එහෙම නැත්නම් ඒකට තව දේවල් එකතු කරලා මේක ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඊළඟ එන ආණ්ඩු ඕනේකට ගෙනියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි රටේ කරන්නේ ආණ්ඩුව මාරුණු ගමන් මේක අරයගේ මේක මෙයාගේ මේක මෙයා හදපු එකක් මේක අපි දිනු කරොත් අරයව තමයි මතක් වෙන්නේ හදපු එක්කෙනා මතක් වෙනවා කියලා අපි මේවා ඉරලා දාලා ඒක පස්සෙකට දානවා. මේ රටේ ඉතිහාසය එහෙම උනේ. අවසානයේදී මේ රටේ මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය කරන සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන ඉන්ධන ටික පෙට්‍රල් ඉන්ධන ටිකවත් ගෑස් සිලින්ඩරේවත් එහෙම නැත්නම් තමන් ගෙදරක ඉන්න ලයිට් එක දාගෙන ඉන්න එකවත් තමන්ගේ දරුවා පාසලට අරගන්නවත් බැරි තත්ත්වයක් මේ රට ඇති කෙරුවා. ඒ අර අපි කරපු අපේ තිබ්බ ප්‍රතිපත්ති වෙනස් කර කර අපි එකෙන් එක මාරු කර කර ආණ්ඩු මාරුවේදී ප්‍රතිපත්ති මාරු කෙරුවා. අපිට තිබ්බ ආර්ථික වැඩපිළිවෙල මාරු කෙරුවා. අපි අපේ මිනිස්සු සන්තෝෂ කරන තීන්දුව ගත්තා.
Honorable member please wind up.
ඒ නිසා මං හිතන්නේ අපි මේ අද ඉදිරිපත් කරපු මේ වැඩපිළිවෙල ආර්ථික පරිවර්තන පනත 2048 වෙනකන් අපේ රටේ අනාගතය පිළිබඳ තීන්දුව ගන්න පනතක් බවට පත් වෙනවා. මේක ඓතිහාසික පනතක්. අපිට තිබ්බ ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ අද වෙද්දී අපිට ප්‍රශ්නේ තිබ්බ ආර්ථික ප්‍රශ්නය. මේ සියලු පක්ෂ නායකයෝ ජනාධිපතිවරු වෙන්න දඟලන සියලු දෙනා ආර්ථිකයේ ගොඩනගන හැටි කියන්න උත්සාහ කරනවා. නමුත් ආර්ථිකය ගොඩනගන්න උදව් කරපු කවුරුත් නැහැ රට කඩා වැටෙන වෙලාවේ. ඒකෙන් පැනලා ගියා. එනිසා තමයි අපි කියන්නේ මේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව ඒ කඩා වැටෙන රටේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙල හැදුවා. ඒ ගොඩගත්තා. අනාගතේ කොහොමද ගොඩගන්නේ? ඒ ගොඩගන්න විදිය මේ පනතත් මේ විධිවිධානත් ඒ වගේම වැඩපිළිවෙලත් ඉදිරිපත් කළා. අද ඉදිරි 2048 අවුරුද්ද වෙනකන් යන වැඩපිළිවෙල අද අපි ඉදිරිපත් කළා තියෙනවා කියන එක මතක් කරමින් මේ පනතට මම දැක්කා විපක්ෂය අය විපක්ෂ මන්ත්‍රීරු සහයෝගය කතා කරනවා. හොඳ දේ කතා කරනවා. අපි පිළිගන්න ඕනේ ඒවා. ඒ තියෙන දේ ඇතුල් කරලා මේ පනත ශක්තිමත් පනතක් බවට පත්කරන සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි.
Honorable S.M. Morekar, you have 12 minutes.
මුලසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ආර්ථික මේ පනත එන වෙලාවේ අපි පැහැදිලිව කියන්න ඕන දැන් මේ මෙතන ආණ්ඩුවේ කතා කරන ඇමතිවරු ඔක්කොම කතා කරන්නේ නිකන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ඉවරලා. දැන් උදෑසන මේ කවුද අපේ මේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා රුපියල් ඩොලර් බිලියනයක් ගිය අවුරුද්දේ විදේශ මේ ඍජු විදේශ ආයතන අවිල තිනවා කියලා. මම මීට මාස 3කට කලින් මේ සභාවේදී ප්‍රශ්නයක් අහපු වෙලාවේ එතුමා මේ කවුද ඒ ආණ්ඩුවේ මින්න ආයෝජන ඇමතිතුමා කිව්වා අස්සම් ගහලා තිනවා හැබැයි තාම අවිල්ලා නැහැ කියලා. හැබැයි එතුමා කියනවා එතුමාලා මේ ඍණ කාලේ දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුදුම කඩේයමක් යන්නේ. හරිද? මේ 2001 ආර්ථිකය ඔහොම වැටුණාම රනිල් වික්‍රමසිංහත් එක්ක අපි තමයි ආර්ථිකය ගොඩගත්ත කියලා ඉවරලා. මං ආන ස්කයිලා එතුමා මට කියනවා ගණන් හිලව් සම්බන්ධව එතුමා එක වාදරෙන්න එපාලු. මං ආව ප්‍රශ්න උත්තර දුන්නේ නැහැ. මෙන්න මං ඡාය රූපයක් පෙන්නනවා. මෙන්න මේ වගේ කට්ටිය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වර්ණනා කරන්නේ. මහ දවල් මහ බැංකු වේ මහ මුදල් මංකොල්ලේ ජනගත කළ මගේ අංකය අංක 16 කියලා. මේව තමයි මහවැතිවර කරේ. මට පුළුවන් මම මේ ළඟදි වොයිස් කට් බැලුවා. හරිද? ආණ්ඩුවේ ඉන්න පොට්ටුවේ ඇමතිවරු රමේෂ් පතිර අරුණම හැම එක්කම කිව්වේ රනිල් කියන්නේ මහ බැංකු හොරා කියලා ඉවරලා. කටෙන්ද අදෝ මුඛයෙන් දැන් කතා කරන්න කියලා දන්නේ නැහැ. අපේ නියෝජ්‍ය ඇමතිතුමාට මම මුකුත් කියන්නේ නැහැ. මේ ඕනේ නම් කියන්න මම වොයිස් කට් ටික දෙන්නම්. හරිද? රනිල් හිරේ දාන කණ්ඩින් දෙන්නේ නැහැ කියපු කට්ටිය, රනිල් ටකමැතිකම් දෙන්න මොලේ අමාරු නැහැ කියලා කියපු කට්ටිය, හරිද? මේ රනිල් මේ රටේ ආර්ථිකය මේ කඩාවැටලා රට වික්කයි කියන කට්ටිය, හරිද? මේ 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 කට්ටියම තමයි දැන් ඔක්කොම මේ අවුරුද්දකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඔක්කොම ප්‍රශ්න විසඳුවයි කතා කරනවා. මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මහ ලොකු ජාත්‍යන්තර ආර්ථික ඔස්තාර්ලා ගිය අවුරුද්දේ සිංගප්පූරුවේ ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 140යි. හරිද? ඉන්දියාව ඩොලර් බිලියන 70යි, වියට්නාමේ ඩොලර් බිලියන 28යි, තායිලන්තයේ ඩොලර් බිලියන 20යි. අපිට ජාත්‍යන්තර පොරවල්ල නායකත්ව දෙන රටට ඩොලර් බිලියන 0යි. ඩොලර් බිලියන 0යි. ගිවිසු ගස්සක කරගෙන අතපාරකට අවිලලා ගිය වෘද්දර. ඉතින් ඒ නිසා මේ කරන්නේ තනිකර ප්‍රෝඩාවක්. දැන් මේ ආර්ථික පනතට IMF ගිවිසුම මේකට දාලා තියෙනවා. මොකටද දාලා තියන්නේ? Taman පරදින බව දැනගෙන ඊළඟට ආණ්ඩු ගන්න එකට කෙලවන්න. හරිද? තමන් පරදින බව දැනගෙන ඊළඟට ආණ්ඩු ගන්න කටිර කෙලවන්න දාලා තියෙන්නේ. අපි හැබැයි එකක් කියන්න කැමති, ඔය මේ විකෘති පාර්ලිමේන්තුව ඇතුළ දාලා මොනව සම්මත කරත් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරාම මේ විකෘති පාර්ලිමේන්තුව විසිරුවලා බහුතර ජයග්‍රහණයක් ගත්තයින් පස්සේ ජනතා මතයක් තියෙන ආණ්ඩුවක් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි මේක නැවත සාකච්ඡා කරනවා කියන කියන්න ඕන. මොකද හේතුව දැන් මූල්‍ය අරමුදලත් දන්නෝ මේ ජනමතයක් තියෙන පාර්ලිමේන්තුව නෙමෙයි මේක. විකෘති බහුබූතිය මේක. මේ බහුබූතියට තමයි විචුර්ණ ගහන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ ආර්ථික පනත් ගේනවා කියලා BOI එක අහෝසි කරලා තමන්ගේ මේ ජුන්ටාව දාගෙන ගුණ්ඩුවක් තමයි මේක ගහන්න හදන්නේ. මම කියන්නම් මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, හිල්ටන් හෝටලය ගිය අවුරුද්දේ තක්සේරු කරලා තිබ්බේ ඩොලර් මිලියන 124කට. දැන් අපට ආරංචියක් එනවා. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ආණ්ඩුවට අයිතිය තියෙනවා. ඩොලර් මිලියන 55කට වැඩේ ඉවර කරන්නලු යන්නේ. හරිද? එතකොට මේ ඩොලර් මිලියන 20ක් පගාව ගන්න හදන රීරියකා කවුද? ජනාධිපති කාර්යාලයේ ඉන්න රීරියකා කවුද? හරිද? රටට රජයට එන්න ඕන 124න් හරිද 55කට අඩු කරලා
හරිද 55කට අඩු කරලා තමන්ගේ සාක්කුවට 20ක් දා ගන්නවා මේ විදිහම තමයි මේ හදිසි මිලදී ගැනීම හරහා මේ තෙල් වලින් ගැව්වේ ගල්ලංගුරු වලින් ගැව්වේ ගෑස් වලින් ගැව්වේ ඒ නිසා අර්බුදේනොත් මහදවාලේ හොරකම් කරන මේ ආණ්ඩුව මේ වගේ පණක් ගෙනල්ලා මේ අන්තිම කාලේ Tamanට අයිති නැති වැඩක් Tamanට ජනමතයක් නැති වැඩක් මේක මේ අලුත් ආණ්ඩුව කළ යුතු වැඩක් මේ වෙලාවේ මේ කියන්නේ තක්කඩි කමටයි කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ ඒ නිසා ගරු මූලාසනයේ മന്ത്രിතුමනි දැන් මේ අපි ආහන ආණ්ඩුවේ ඇමතිවරුගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මහ බැංකු හොරා නෙමෙයිද අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු හොරා නෙමෙයිද ඕගොල්ලෝ කියපු විදිහට අපි නම් කිව්වේ නැහැ හරිද ඕගොල්ලෝ කියපු විදිහට එතුමා ඒව නෙවෙයිද දැන් සුද්ධ වෙලාද තියෙන්නේ ක්ලියර් වෙලාද තියෙන්නේ ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ ප්‍රෝඩාකාරී වැඩවලින් ගොඩ යන්න බෑ මේ වගේම තමයි දැන් මේ තව වැඩක් කරනවා හරිද තව වැඩක් කරන දැන් මේ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා අධිකරණ ඇමතිතුමයි ජනාධිපතිතුමයි විදේශ ඇමතිතුමයි එකතු වෙලා මේ කොවිඩ් කාලේ අවිද්‍යාත්මකව බලෙන් මෘතදේහ ආදාහනය කිරීම පිළිබඳව සමාව ඉල්ලලා පළමුවෙන් කියනවා ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ හිටියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තීරණය ගත්තු කැබිනට් මණ්ඩලයේ අලිසබ්‍රි හිටියේ නැද්ද? අලිසබ්‍රි හිටියේ නැද්ද? ඒ වෙලාවේ කට කොහෙද තිබ්බේ? මේව ප්‍රශ්න කරන්න. එතකොට අධිකරණ ඇමතිතුමා හිටියේ නැද්ද? එතකොට මේක කරන්න හදන්නේ මොකද්ද? මේකෙන් රාජපක්ෂලාව සුද්ධ කරලා රාජපක්ෂලාව මේකේ ක්ලීන් කරලා නිලධාරීන් පිට පටවන එක. එතකොට මං අහනවා කවුරු හරි මේ නිලධාරීන් මේකට උපදෙස් දුන්නා නම් විද්‍යාත්මක හේතු වලින් තොරව තීරණේ ගත්ත මිනිහා කොහමද ගත්තේ? එතකොට ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු මිනිස්සු මොනවද කරේ? එතකොට දැන් මේ සමාව ගැනීම හරහා මොකද කරන්න හදන්නේ? මුස්ලිම් ජනතාවගේ චන්දමංගල කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඒම මේ රටේ මුස්ලිම් ජනතාව එච්චර මෝඩයෝ ගන්නට දාන්න එපා. ඒ වේදනාව ඔච්චර පොඩි දෙයකට දාන්න එපා. ඒකේ වන්දිය හම්බෙයි. ඒකේ වන්දිය හම්බෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඕගොල්ලෝ සමාව ඉල්ලන්නේ ඇත්තටම නම් එහෙනම් මේකේ සැබෑ වරදකරුවන් කවුද කියලා හොයන්න ඕන. ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕන. ඒ වගේම වින්දිතයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන්න ඕන. මොකද ඒ කට්ටියට ඒව ගැන හැඟීමක් නැහැ. මැරිච්ච මිනිසුන්ගේ පවුල් වල අය තමයි ඒවෙන් විදවන්නේ. මේ මේ බලෙන් ආදාහනය කිරීම අවිද්‍යාත්මක කරලා ඒක වෙනුවෙන් කඩේ ගිය හැටි මතකයි. මට මතකයි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මේ කියන කට්ටිය කවුරුවක්වත් උද්ඝෝෂණය කරන්නවත් පාර්ලිමේන්තුවත් බැස්සේ නැහැ. මේ ජේවීපී රතුමල්ලිලවත් බැස්සේ නැහැ. හරිද? ඔක්කොම මේ විරුද්ධ වුණා රාජපක්ෂලා ජාතිවාදී හදනකොට ආගම්වාදී හදනකොට ජේවීපී රතුමල්ලිලා ඔක්කොම මේ ඒවර ඔඩු දුවන්න ඉඳලා බලන් හිටපු කට්ටිය දැන් ඇවිල්ලා මේ සෝකාලාප දෙනවා. හරිද? ඒ නිසා අපි තමයි එළියට බැස්සේ. එළියට බහැලා විරුද්ධව සටන් කරේ මේකට. ගෝඨාභය රාජපක්ෂගේ මේ දරුණුතම කාලේ එයාට තුනෙන් දෙක බලයක් තියෙන කාලේ අපි විතරයි එළියට බැස්සේ. ඒ වගේම අපි කියන්න ඕන අපි උත්සාහ කරලා අන්තිමේදී මම අපේ මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම මෙතෙක් නොකියපු කතාවක් කියන්නම්. දවසක් මම ටෙලිෆෝන් කරා. ටෙලිෆෝන් කරලා මම ඇහුවා අගමැතිතුමාගෙන් මේ ගරු අගමැතිතුමා දැන් කොවිඩ් වතුරෙන් බෝ වෙනෝනේ. ඇයි මේ ඔක්කොම ප්‍රශ්න කොළොන්නාවට ගේන්න කියලා ඉවරලා. එතුමා මගෙන් ඇහුවා මට කියපු වචනේ මෙතන කියන්න බෑ මම වැදගත් ඉදිරි කියන්න. ඔබතුමාලා කුණු කන්දක් ගෙනත් දැම්මා. දැන් ඔක්කොම කොවිඩ් රෝගීන් ටික IDH හොස්පිටල් එකට ගෙනත් දැම්මම ඒ හොස්පිටල් එකේ වතුර කොළොන්නාවේ කාණු දිගේ ගියාම මුළු කොළොන්නාවම සර් කොවිඩ් එනවනේ. ඊළඟට නර්ස් නර්ස්ලා ඉන්නේ කොළොන්නාවේ බෝඩ් වෙලා කොවිඩ් එනවනේ. එතුමා මට කිව්වා කචල් දාන්න එපා කචල් දාන්න එපා මේ මම මොනාරි කරන්නම් කියලා. එතකොට මම එතුමා ගිල්ලිම කරා එහෙනම් ඉස්සෙල්ලාම වැක්සින් එක දෙන්න කියලා. ඊට පස්සේ නැවත වතාවක් මම එතුමාට කතා කරා. කතා කරලා මම කිව්වා සර් මේක වැරදි මේක දැන් නම් මිනිස්සුත් එක්ක බහින්න වෙනවා කියලා. එතුමා කිව්වා පොඩ්ඩක් ඉවසන්න කියලා. ඊට පස්සේ ඉම්රාන් ගාන නගමැතිතුමා ආවිල් ඉන්න වෙලාවේ මම ප්‍රශ්න අහන්න හැදුවා. ඇහුවාම කතානායකතුමා මාව වාඩි කෙරුවා. ඊට පස්සේ මහින්ද මහත්තයා කිව්වා නෑ නෑ අහන්න දෙන්න කියලා. අහන්න දෙන්න තමයි එතුමා කිව්වා නෑ අපි භූමි දානය කරන්න අවස්ථාව දෙනවා කියලා. එහෙම කියලා ඉවරලා මම මේ පාර්ලිමේන්තුවෙන් එළියට යද්දී ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පෝට්ටුවේ මන්ත්‍රීවරයෙකුයි ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පෝට්ටුවේ මන්ත්‍රීවරයෙකුයි මට පල්ලෙහාදී කිව්වා ඔයා මාව අපිව කෑවා අපේ දේශපාලන ඉවරයි දැන් මේක මෙහෙමයි කියලා. ඒතර ඒ මන්ත්‍රීවරිය කිව්වා ඒක මේ අගමැතිතුමාගේ පුද්ගලික මතය කියලා. මං කිව්වා කොහමද අගමැතිතුමා පුද්ගලික මතය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ? ඒක රජයේ මතය කියලා. මට හොඳට මතකයි ඒ මන්ත්‍රීවරිය මාධ්‍ය හමුවත් තියලත් කිව්වා මේක පුද්ගලික මතය කියලා ඉවරලා. ඒ විදියට ජාතිවාදයේ ව්‍යාප්ත කරපු ඒ විදියට ජාතිවාදයෙන් ජීවත් වෙච්ච ඒ විදියට ජාතිවාදයෙන් දේශපාලනය කරපු කණ්ඩායමක් එක තමයි දැන් මේ ජනාධිපතිතුමා ඉන්නේ. ඉතින් ඒ නිසා ඕම සමාව ඉල්ලලා අනේ මුස්ලිම් මුස්ලිම් ජනතාව දැන් අනේ හරි සතුටු වෙයි අපිට ඡන්ද දෙයි කියලා හිතනවා නම් ඒක ගොංකම මෝඩකම නරි මෝඩකම කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉතාලම පැහැදිලිව කියන්න ඕන මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ කට්ටිය ඉන්නේ මේ දවස්වල පිස්සුවෙන් වගේ ඉන්න ආණ්ඩුවේ කට්ටිය. දැන් ශේෂ්ඨාධිකරණයටත් අපහාස කරන පිස්සුවෙන් වගේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිස්සුවෙන් වගේ. හරිද? ලියුම් ගහන දැන් මම දැක මේ පොලිස් ප්‍රතිපත් කරක සම්බන්ධ කතානායකතුමා ඇඟ බේරගෙන තමයි ලියුම ගහලා තියෙන්නේ. හරිද? කතානායකතුමා දාලා තියෙන්නේ දෙදෙනා ඇබ්සෙන්ට් වෙච්ච දෙදෙනා විරුද්ධ බව සලකන්නේ
නම් හරි.
විරුද්ධ බව සලකන්නේ නම් ඒ අනුව මට තීරක ඡන්දය මේ පාවිච්චි කරන බලයක් තිබෙනවා නම් හරිද තිබෙනවා නම් මම මෙන්න මෙහෙම දෙනවා කියලා. හැබැයි ඒ ලියුම පදනම් කරගෙන තමයි ජනාධිපතිතුමා ගහලා තියෙන්නේ. දැන් ඊයේ ශේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් දුන්නයින් පස්සේ කැබිනට් මණ්ඩලය ගෙන්නන සාකච්ඡා කරන්න. මොන මගුලටද කැබිනට් මණ්ඩලය? කැබිනට් මණ්ඩලයට පුළුවන්ද මේ උස ශේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙනස් කරන්න? ශේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව අපි බොයන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ලාම්පුව නිවෙන්න කිට්ටු නම් වැඩියෙන් පත්තු වෙනා වගේ තමයි මේ ආණ්ඩුව ඇසිරෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ව්‍යවස්ථාව මේ කඩන වගන්ති වලට සහයෝග දීලා මේ නිකන් ඉල්ලම් කන්න යන්න එපා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව පැහැදිලිවම අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම මේ සියල්ලම හොයනවා. මේ සියල්ලම හොයන විතරක් නෙමෙයි තරාතිර මොනබලා හැම කෙනාටම දඬුවම් දෙනවා. මම දැක්ක අපේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කම්ම මුදල් කමිටුවේ සභාපතිවරයා විදිහට එතුමා කරන්නේ කතානායකතුමා විසින් පවරපු රාජකාරියක්. මට එතුමා කියපු පරිදි සුමාන 3ක් VFS ගණුදෙනු සම්බන්ධව සමාජික මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න තියෙද්දි ඔය එක්කෙනෙක්වත් අදහස් දක්වන්න නැතුව මන්ත්‍රීවරු තුන්දෙනා මං හිතන්නේ රාඝවඩ් සහ මේ හකීම් මන්ත්‍රීතුමාත් ඒ වගේම මේ මහින්ද දිසානායක මන්ත්‍රීතුමා අදහස් දෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා ජනාධිපතිතුමා බැන්නයින් පස්සේ මෙතන ඇවිල්ලා දෙස්දවල් තියෙනවා. හර්ෂද සිල්වර තර්ජනය කරනවා. හරිද? එහෙම අපි එකක් කියන ඕන හර්ෂද සිල්වර තර්ජනය කරාම හර්ෂද සිල්ව තනියම නෙමෙයි එකට මූණ දෙන්නේ. සමග ජන බලවේග කණ්ඩායමත් එක්ක. අපි එතුමා එකට ඉන්න ඔය වෙනුවෙන්. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. අනිකනේ බොරු චණ්ඩිපාඩ දාන්න එපා. තව සති 7යි ගන්න ආතල්යක් ගන්න අපිට කමන්නේ රටට කෙලවන්න එපා. අපට කමන්න ඕන ආතල්යක් ගන්න රටට කෙලවන්න එපා. හැබැයි රටට කෙලවුවොත් ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පිටුන ආණ්ඩුව තුළ තරාතිර මොනබලා හැම කෙනාටම දඬුවම් ලබන්න වෙනවා. ඒකට මූණ දෙන ලෑස්ති වෙලා ඉන්න කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා බොම් ස්තුතියි.